මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුගේ සීලය සමාදන් වූ නමස්කාරයක බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තෘතියံපි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසුනාවාචාවේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසාවාචාවේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපාවේරමණී සික්ඛාපදං සමාදියාමි. ඡාජීවාවේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කත්වා අපමාදීන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං, නිවිඨං නාම රූපස්මින් ඉදං සංචන්ති මඤ්ඤති. යේන යේන හි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤථා, තං හි කස්ස මුසා හෝති මෝස ධම්මං හි ඉන්තරං. අමෝස ධම්මං නිම්මානං තදරියා සච්චතෝ විදූ, තේවේ සංචාභිසමයා නිච්ඡාතා පරිනිම්බුතාති. සදහවත් පින්නතුනි, ආත්මයක් නැති තැනක ආත්මයක් ඇත යන මානෙන් ලෝක සත්වයා සසිරට බැඳී තිබෙන බව තිලෝගුරු සම්මා සම්බුදුරජාන් වහන්සේ හෙළි කර වදාලා මානීන් කෙරෙන හිතාගැන්ම මඤ්ඤණා නමින් හැඳින්වෙනවා. නාම රූපයේ සත්‍ය හැටියට සැලකෙන මේ මඤ්ඤණාවෙන් මිදීම මාර බන්ධනින් මිදීමයි නිවනයි. ඒ බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනකුයි අද අපි මේ හත්වෙනි පටිච්චසමුප්පාද ධර්ම දේශනාවට මාතෘකා හැටියට ඉදිරියට ගත්තේ. මේ ගාථා තුනක් දකින්න ලැබෙන්නේ සුත්තනිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ. ගියවර දේශනයේදී අපි ඒ සූත්‍රය හඳුන්වලා දුන්නේ මහා ධර්ම තේජසක් පිළිමිඹවන සූත්‍රයක් හැටියට. ද්වේතා කියන වචනෙන් හැඟෙන අන්දමට යුගල වශයෙන් පිහිටි ධර්ම කාරණා 16ක් ඒ සූත්‍රයේ විග්‍රහ කරනවා. පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම වාරියත් පටිලෝම වාරියත් සීගැන්වෙන අන්දමින් බැඳීම සහ මිදීම පිළිබඳ සනාතන ධර්මතාව බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදී 16 ආකාරයකින් විග්‍රහ කරලා දක්වනවා. අද අපි මේ ඉදිරියට ගත්තේ පාලිසුනි ද්වේතානුපස්සනාවට අදාළ ගාථා තුනයි. ඒ ගාථා තුන ඉදිරිපත් කරන්න කලින් බුදුරජාණන් වහන්සේ ගද්‍ය පාඨ කීපයකින් ඒ පාලිසුනි ද්වේතානුපස්සනාව හඳුන්වලා දෙනවා මෙන්න මේ විදිහට. යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ඉදං සච්ඡන්ති උපනිජ්ජායතං තද මරියාණං ඒතං මුසාති යතහා භූතං සම්මප්පඤ්ඤා සුදිත්තං. මහණෙනි යමක් දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවියන් සහිත ප්‍රජා විසින් මේ සත්‍යයයි කල්පනා කරන ලදද ය ආර්යයන් විසින් යතහා භූත වශයෙන් මෙය මුසාවයයි මනා ප්‍රඥාවෙන් දකින ලදී. යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමහරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන අයන් ඒකානුපස්සනා මේ ඒකානුපස්සනාවකි කියලා එහෙම ඉවර කළා. ඔන්න දෙවෙනි අනුපස්සනා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමහරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය ඉදං මුසාපි උපනිජ්ජායතං තද මරියාණං ඒතං සච්ඡන්ති යථා භූතං සම්මප්පඤ්ඤා සුදිත්තං අයං ဒုတိယානුපස්සනා. මහණෙනි යමක් දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයා විසින් මහාන බමුණන් දෙවියන් සහිත ප්‍රජා විසින් මෙය මුසාවයයි කල්පනා කරන ලද්දද එයම ආර්යයන් විසින් යථා භූත වශයෙන් මෙය සත්‍යයයි සම්‍යක් ප්‍රඥාවෙන් දකින ලදී මේ දෙවෙනි අනුපස්සනා. මේ විදිහට අනුපස්සනා දෙක ඉදිරිපත් කරලා අර අනිකුත් අනුපස්සනා වල කරා වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා යම් භික්ෂුන් වහන්සේ නම මේ අනුපස්සනාවේ සිට දාගෙන කෙලස් තවන වීර්යයුක්තව කටයුතු කරනවා නම් ඒ භික්ෂුවට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු විය හැකියි. ditu dæmi ehema rahat phale ho upādāna yamak itiri væthot anādāmi phale ho e tarang āṇisan sampanna bava e anupassanā pilimadu vidrāna prakāśa. එතකොට ඊළඟට එහෙම ප්‍රකාශ කරලා තමයි අන්න අර ගාථා තුන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒ අදහස සම්පින්දනය කරලා. අනත්ත්‍යනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිට්ඨං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. ආත්මයක් නැති තැනක ආත්මයක් ඇත යන මානය ගත්තා වූ අනත්ත්‍යනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං මේ දෙවියන් සහිත ලෝකයා දේශ බලව නිවිඨං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. නාම රූපය තුලට ඇතුල් වෙලා නාම රූපය තුලට රිංගාගෙන මේ සත්‍යයයි හඟි ඔය ලෝකයාගේ තත්ත්වයයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා යේන යේන හිමඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා තං හිතස්ස මුසා හෝති මොස ධම්මං ඉත්තනම්. යම් යම් ආකාරයකින් යමෙක් යම් කෙනෙක් මඤ්ඤණා කරද්ද ඒ මඤ්ඤණා කිරීමෙන්ම එයින්ම ඒ මුසාවක් බවට පත් වේ. යේන යේනෙහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා යම් යම් දෙයකින් මඤ්ඤණා කරද්ද එයින් මෙය අඤ්ඤතා භාවයකට අංශේ භවකට පරිවර්තනය වේ. තං හිතස්ස මුසා හෝති ඒ නිසාම එය අසත්‍යයක් බවට පත් වේ. තං හිතස්ස මුසා හෝති මෝස ධම්මං ඉත්තරං ඒ ලාමක වූ දේ මුලා කරන ස්වභාවය ඇති නිසායි. ඔන්න ඊළඟට තුන්වෙනි ගාථාවෙන් කියනවා, අමෝස ධම්මං නිබ්බාණං තදර්යා සත්‍යතෝ විදු. නිවන මුලා නොකරන ස්වභාවය ඇති දෙයකි. ඒ ආර්යෝ සත්‍ය වශයෙන් දුට, සත්‍ය හැටියට දුට. තේවේ සත්‍යාභි සමයා නිච්ඡාතා පරිනිබුතා. ඒ ආර්යෝ ඒ සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් කෙලෙස් කුසගින්න නිවාගෙන නිච්ඡාතා පරිනිබුතා පිරිනිවාහු. ඔන්න ගාථා තුනේ අදහස්. ඉතින් මේනොත් අපට පැහැදිලි වෙනවා, මේ මුළුමහත් බුදුරජාණන්ගේ වචනට අනුව මුළුමහත් ලෝක සත්වයාම, දෙවියන් බඹුන් සහිත හැම කෙනෙක්ම නාම රූපයේ සත්‍ය හැටියට අරගෙන මඤ්ඤණා කිරීම තුළින් මේ මාර බැම්මට බැඳිලා ඉන්න බව. අපි ගියවර දේශනාවේදී මතු කරගත්තු අර වේපචිත්‍ය අසුරේන්ද්‍රය පිළිබඳ කතාවෙන් පැහැදිලි වුණෙත් ඒකයි. කෙටියෙන් සලකා ගන්න කලින් අපි කියවපු කාරණේ, බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේට ප්‍රකාශ කරනවා ඒ සුරාසුර යුද්ධය කියන එක අතීතයේ ඉඳලා තියුණු ඒ කතන්තරයක් ඉදිරිපත් කරගෙන. සුරාසුර යුද්ධයෙන් අසුරයින් පැරදුනා, සුරයින් දිනුවා. එතකොට වේපචිත්‍ය අසුරේන්ද්‍රයා දෑත් දෙපා කර කියන පස් තැනකින් බැඳලා දෙවියන් සුධර්මා දිව්‍ය සභාවට අරගෙන ආවා. ඒ අසුරේන්ද්‍රයා බැඳපු බන්ති බන්ධනය කොයි විදිහකක්ද කියන කෙනාට බුදුරජාණන් ප්‍රකාශ කරනවා. යම් විදිහකින් වේපචිත්‍ය අසුරේන්ද්‍රයා හිතුවොත් අසුරයින් අධාර්මිකයි, දෙවියන් ධාර්මිකයි, මම දිව්‍ය ලෝකෙම නවතින්න ඕන කියලා ඒ බන්ධන පහෙන් මිදිලා දිව්‍ය සම්පත් අනුභව කළා. නමුත් යම් වෙලාවක හේතුවක් දෙවියන් අධාර්මිකයි අසුරයන් ධාර්මිකයි, මම යන්න ඕන ආපහු අසුර ලෝකෙට කියලා. එතකොට ඒ බැමි පහෙන් නැවතත් මතිනවා. එහෙම ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ වදාරනවා, මෙන්න මේ විදිහට සියුම් ඒ වේපචිත්තේගේ බන්ධන. ඒවන් සුකුමං කෝබික්ක වේ මේ වේපචිත්ති බන්ධන. නමුත් තතෝ සුකුමතරං මාර බන්ධන, ඊට වඩා සියුම් මාර බන්ධන කියලා ඔන්න මාර බන්ධන හඳුනලා දෙනවා. අස්මීති භික්කවේ මඤ්ඤිත මෙත වෙමි කියන මූලික මේ බවත්තන් පැවැත්ම පිළිබඳ මූලික ප්‍රස්තුතිය, පැවැත්ම පිළිබඳ මූලික හැඟීම පවා මඤ්ඤිතයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතන නවවිධ නව ආකාරයකින් මඤ්ඤණාවක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. වෙමි කියන එකත් මඤ්ඤිතයක්, මේ මම වෙමි කියන එකත් මඤ්ඤිතයක්, වන්නෙමි කියන එකත් මඤ්ඤිතයක්, නොවන්නෙමි කියන එකත් මඤ්ඤිතයක්, රූපී වන්නෙමි කියන එකත් මඤ්ඤිතයක්, අරූපී වන්නෙමි කියන එකත් මඤ්ඤිතයක්, සංඤී වන්නෙමි කියන එකත් මඤ්ඤිතයක්, අසංඤී වන්නෙමි කියන එකත් මඤ්ඤිතයක්. සංධිමට කියනවා නේව සංඤී නා සංඤී වන්නෙමි කියන එකත් මඤ්ඤිතයක් කියලා. මුළු මහත් භවයේම නේව සංඥා නා සංඥාතෙන් දක්වා විහිදිලා තියෙන ඔය ධාන අරූප රූප අරූප ලෝක ඔක්කොම අහුවෙලා ඒ ඔක්කොම මුළු මහත් භවයේම මේ මඤ්ඤිතය තුල බැඳී සිටින බාබුදුර ඥාන වාසේ ඒ ප්‍රකාශ කරලා අන්තිමට කියනවා මඤ්ඤිත මින්කරේ ගණ්ඩෝ මඤ්ඤිතං රෝගෝ මඤ්ඤිතං සල්ලං, මඤ්ඤිතය ගඩක් රෝගයක් උලක් කියලා විදිහට දක්වනවා. අන්න එහෙම ප්‍රකාශ කළ සංඝයා වහන්සේලාට කියනවා ඒක නිසා අමඤ්ඤිත මනින චේතස මඤ්ඤණාවන් මිදුණු සිතකින් වාසය කරන්න කියලා ඒ උපදේශය දෙනවා. එතකොට මෙන්න මේ අපිට හිතා ගන්න තියෙන්නේ මේ ලෝකයා දැන් අපි නාම රූප ගැන කොතිකුත් මේ පින්නොතුන්ට කියලා තියෙනවා සලකා ගන්න පුළුවන්. දැන් මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම පහ තුලින් මේ පංචවිධ නාම ධර්මයන්ගෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා බුද්ධ ධර්ම ග්‍රහණය කරගෙන ලෝකයා මේ සංසාරයේ රඟ දක්වන ආත්ම ස්නේහින් රඟ දක්වන ශෝකාන්ත ප්‍රේම ජවනිකාවට හොඳ නිදර්ශනයක් අපි මේ පින්නතුන්ට කීප වරක් මතු කරලා දුන්නා. නාසිසස් ග්‍රීක තරුණයා පිළිබඳ කතාව. නාසිසස් නමැති ග්‍රීක තරුණයා තමන්ගේ මුහුණ දැකලා නැහැ කවදාවත්. වනයේ විදින අතර පොකුණකට නැඹුරු වෙලා මුණ හොදන්න තමන්ගේ මුහුණ දැකලා රැවටුණා දෙවඟනක් කියලා. ඊළඟට ඒ දෙවඟන වැළඳ ගන්න උත්සාහයක් පාසාම දිය රැලි වලින් එක ආවරණය වුණා, දෙවඟන වැහිලා ගියා. අන්න ඒ වගේ ඒ උපමාව අපි මෙතෙන්ට කිට්ටු කරගත්තොත් ලෝකයා දෙයක් කියලා මඤ්ඤණා කිරීම තුලින් දෙයක් කියලා යමක් හිතාගත්තත් එක්කම ඒ අන්‍යතා භාවයට පරිවර්තනය වෙනවා. අනිත්‍යතා දිය රැලි ඇවිල්ලා දෙයක් කියලා හිතා ගන්නවා කියලා කියන්නේ මෙසේ බව. අනිත්‍යතා දිය රැලි ඇවිල්ලා ඒක අංශේ බවට පරිවර්තනය වෙනවා. දැන් ටිකකට හිතා ගන්න මේ ඔරලෝසු අපි දෙයක් කියලා ගත්තා. අපිට ඒක අර්ථවත් දෙයක් වෙලා බලා ගන්න. එතකොට ඒක යම් වෙලාවක ඒක ක්‍රියා විරහිත වුණාම අංශේ බවට පරිවර්තන වෙනවා.
අපි ඒක ලෝසුව කැරියෙන් නොගෙන මේ කුණු කොඩේ තියෙන මොකක් හරි දෙයක් කියලා ගත්තා නම් එහෙම එකක් වෙන්නේ නැහැ නේ මඤ්ඤණාවක් ඇති කරගත්තේ නැහැ නේ ඔන්න පොඩි නිදර්ශනයක් කිව්වේ ඔන්න ওই විදිහ දෙයකින් අපිට බුදුරජාණන්සේ මේ සත්‍ය අපිට ප්‍රකාශ කරනවා ඒක තවත් වඩා ගැඹුරින් ගියවර දේශනාවෙදිත් අපි මතක් කළ මහා පුදුම ඒත් මහා ප්‍රබල දේශනාවක් බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබාගෙන ලෝකේ දිහා බලලා සංවේගයෙන් යුක්තව ඒ රාග දේශ මොහ වලින් පීඩිත සත්ත්වයන් දිහා බලලා බුදු ඇසින් බලලා දේශනා කර මහ පුදුම ගාථාව ගද්‍ය අතර විදියේ උදාන පාඨයක් ඒකේ කොටසක් අපි ගනිමු අඤ්‍යතහා භාවි දැන් ඒක ඇත්ත වශයෙන් තියෙන්නේ මේ විදිහට සන්තාප ජාතෝ අයන් ලෝකෝ පස්ස පරිේතෝ රෝගං වදති අත්තතෝ ආදී වශයෙන් කියන්නේ මේ ලෝකයා සන්තාපයට වැටිලා මේ රෝගියකට ළඩකට ආත්මය කියලා කියනවා ඊළාට කියනවා යේනේ යේනී මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා අන්න අර ප්‍රකාශනය කරනවා යම් යම් ආකාරකින් මඤ්ඤනා කරද්දී එයින් මේ අඤ්ඤතා භාවයකට පත් වෙනවා කියලා ඊළඟට කියනවා අඤ්ඤතා භාවී භව සත්තෝ ලෝකෝ භව පරිේතෝ භව මේවා අභිනන්දති යද අභිනන්දති තං යස්ස භාවති තං දුක්ඛං භව විපානාය කෝපනි දං බ්‍රහ්මචර්යං උස්සති ඒ මහා පුදුම ක්‍රියාවක් ඇතන තියෙන්නේ අඤ්ඤතා භාවී භව මේ කියන්නේ භවයේ ස්වභාවයම අඤ්ඤතා භාවයයි භවය කියලා කියන පැවැත්ම තුලම තියෙන්නේ අංශේ භවට පරිවර්තනයේ ස්වභාවයයි එහි පරිවර්තනයේ ස්වභාවය ඇති භවය අඤ්ඤතා භාවී ඒ භවයට ලෝක සත්‍යය ඇලිලා ඉන්නවා ඒක ඒකට ගැති වෙලා ඉන්නවා අඤ්ඤතා භාවී භව සත්‍යෝ ලෝකෝ භව පරිහෙතු භව මේවා අභිනන්දති භවය ගැනීම සතුටු වෙනවා යදබි නන්දති තයන් භයන් ඒ භවය ගැන සතුටු වීමම අන්තරාවක් උපද්‍රවයක් මොකද හේතුව යදබි නන්දති තං භයන් යස්ස භායති තං දුක්ඛං මොකටද බය වෙන්නේ ඒ භවය මෙසේය කියලා හිතාගත්තු එක අංශේ බවට පරිවර්තනය වෙන එකට බයයි නමුත් අංශේ බවට පරිවර්තනය වෙනවා ඒක වළක්වන්න බෑ ඔන්න ලෝකයාගේ தත්ත්වය අන්න ඒක නිසා තමයි මේ මඤ්ඤණා කියන වචනේ ඉතාමත්ම වැදගත් වචනයක් වෙන්නේ මේ ධර්මයේ ඉතින් මෙන්න මේ කාරණය දැන් මේක ඉතල බලනකොට එහෙමනම් කොතනද විමුක්තිය කියලා කියන්නේ උට හිතෙන්න පුළුවන්. ඒකට අපි මතු කරන්න කැමති මේ අවස්ථාවේ දැන් ඔය මඤ්ඤණා කරන්නේ දැන් අපි කියවනේ දෙයක් හැටියට හිතා ගන්නවා කියලා. දැන් ඉන්ද්‍රිය හයක් තියෙන බව මේ කවුරුත් දන්නවා. එයින් බාහිර ඉන්ද්‍රිය පහ තමයි ඇස කන නාසය දිව කය කියන එක. ඒ ඉන්ද්‍රිය පහෙන් ගන්න අරමුණු මනසට එනකොට ඒවා අමුතු ස්වરૂපයක් ගන්නවා. මනසට එන ඔක්කොම අරමුණු ධම්ම නමින් හඳුන්වනවා. ධම්ම කියන්නේ මේ අපි බුද්ධ ධර්මය කියන ඒක අදහස නෙවෙයි. දේය කියන එක. සිංහලෙන් කිව්වොත් දේය. එතකොට හිතට එය දෙයක් වෙලා ඉදිරිපත් වෙන්නේ. ඇහැට දකින රූපය, කනට ඇහෙන ශබ්දය ඔක්කොම ඇවිල්ලා මනසට එකතු වෙනකොට මනසට අරමුණු හැටියට ඉදිරිපත් වෙන්නේ ධම්ම. දෙයක්. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඒ මනසට අරමුණු වන දේ පිළිබඳව බව ඉස්සෙල්ලා සලකා ගන්න. ඊළඟට අපිට කියන්න වෙන්නේ මේ අර මනසට අරමුණු වන දේ පිළිබඳ මූලික ආකෘතිය ප්‍රකාශ කරන ඉතාමත්ම වටිනා සූත්‍රයක් මැදුම් සංගීයේ මුලටම දකින්න ලැබෙනවා මූල පරියාය සූත්‍රය නම. සංගීතීකාරක ඒ මහා රහතන් වහන්සේලා ඒ සූත්‍රයේ වැදගත්කම සලකලා වෙන්න ඕන. මූලපරියාය සූත්‍රයේ මධ්‍යම නිකායේ මුලටම දැම්මේ. නමුත් අවාසනාවකට වගේ මේ කාලේ ඔය ආචාර්යවරු මධ්‍යම නිකායේ මෙදුම් සංගයේ ගෝලෙන්ට උගන්වනකොට කියන ඔය පළවෙනි දේශනාව අතෑරලා ඊළඟ එකේ ඉඳලා කියන්නේ ඒකේ අහණි ටිකටටත් තේරෙන්නේ නැහැ ඒක අපිට. නැහැ දෙය ඊළඟට. අපි නම් කියන්න කැමති මේ පළවෙනි දේශනාව තමයි මුළු මහත් බෞද්ධ දර්ශනයම මුළු මහත් සද්ධර්මයේ හරියාකාරව තේරුම් ගන්න උපකාර වන හෝඩියවලි. මොකද එහෙම කියන්නේ ඒ මූල පරියාය සූත්‍රයේ මේ මනසට අරමුණු වන හැම දෙයක් පිළිබඳව මුල් ආකාරය මුල් ආකෘතිය පෙන්වන්න කරනවා මූල පරියාය. එතකොට අන්න ඒක ඊළඟට ඒ දේශනාව ඉදිරිපත් කරන ආකාරය කියමු බුදුරජාන් වහන්සේ ඒ සූත්‍රයේ තියෙන නිකටි නිදානයක් කුක්කට්ඨානන්ති නගරයේ සුභගමණී හල්කසක් මුල වැඩ ඉඳගෙන බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාමතලා ප්‍රශ්නයක් ඉදිරිපත් වුණ නිසා නෙවෙයි වැඩිගත් කාරණයක් සංඝයා වහන්සේ ප්‍රකාශ කිරීම වශයෙන් මෙන්න මෙහෙම ආරම්භ කරනවා. සබ්බ ධම්ම මූල පරියායං වෝ භික්ඛවේ දේශිස්සාමි. තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමි ආදී වශයෙන් මහණෙනි මම නුඹලාට හැම දෙයකම මුල් ආකාරය මුල් ආකෘතිය දේශනා කරනවා. මෙන්න මේ හැම දෙයකම මුල් ආකෘතිය කියලා කියන්නේ පින්වතුනි දැන් අපි මනසට අරමුණ හැම දෙයක්ම ඒවා හිතට වැටෙන ආකාරයක් තිබෙනවා. ඒ මූලික ආකාරය තමයි ව්‍යාකරණය තුල ගැඹිලා තිබෙන්නේ. භාෂා ව්‍යවහාරය තුල මේ මනසට අරමුණු වන හැම දෙයක්ම යම් කිසි ව්‍යාකරණ රටාවකට අනුවයි ඉදිරිපත් වෙන්නේ. අන්නේ ව්‍යාකරණ රටාව පිළිබඳව සාමාන්‍ය ධර්මයේ නොඇසු පෘථග්ජන පුද්ගලයා දක්වන ආකල්පය, රහත් බව නොලැබූ සීක පුද්ගලයා, ආර්ය පුද්ගලයා දක්වන ආකල්පයත්, රහතන් වහන්සේ දක්වන ආකල්පයත්, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වන ආකල්පයත් මේ මූලපරියාය සූත්‍රයේ විග්‍රහ කරනවා. එතකොට මේ එක් එක් ඒ ප්‍රඥාප්තිය හෝ සංකල්පය කියලා කියමු, ඒවා පිළිබඳව ඒ කොටස් හතර දක්වන ආකල්ප හතරක්. නමුත් අපිට පුළුවන් මේක තුනක් කරගන්න. මොකද රහතන් වහන්සේගේ ආකල්පයත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආකල්පයත් එකයි. ඒ කියන්නේ අරහත්ත්වයෙන් සමානයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශාස්තුන් වහන්සේ වශයෙන් දු ප්‍රකට කර නිසා ඒ ප්‍රධාන තැන දුන්නත් ඒ රහතන් වහන්සේගේ ආකල්පය තමයි රහතන් බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ. එතකොට මේක ආකල්ප තුනක් හැටියට හඳුන්වන්න පුළුවන්. දැන් මේ සූත්‍රය ටිකක් තේරුම් ගන්නයි අපි මේ විග්‍රහ කරන්න යන්නේ. එතකොට අපි කිව්වා මේ සූත්‍රයේ තියෙන්නේ දැන් අපි සලකන්න පුළුවන් පෘථග්ජන පුද්ගලයා ලෝකයේ ව්‍යවහාර වෙන ව්‍යාකරණ රටාව දෙස බලන ආකාරයත්, මේ ධර්මයේ හික්මෙන සේක නමින් හැඳින්වෙන්නේ සෝවාන් ඉඳලා අනාගාමී දක්වා ආර්ය පුද්ගලයන් ඒ ව්‍යාකරණ රටාව දිහා බලන ආකාරයත්, රහතන් වහන්සේ බලන ආකාරයත්, ඊළඟට ඒ ධර්ම, ඒ සියලුම ධර්ම නියෝජනය කරන්න බුදුරජාණන් වහන්සේ මෙතන ධම්ම 24ක් ඉදිරිපත් කරනවා. ඒක බුද්ධ ඥානයට ගැලපෙන ආකාරයට ඔක්කොම ධර්ම නෙවෙයි. දැන් යමකට නිදර්ශන දක්වනකොට ඔක්කොම දක්වන්න බෑනේ. නමුත් 24ක් දක්වනවා. ඒක කෙටියෙන් මෙන්න මෙහෙම සලක ගන්න පුළුවන්. පළමුවෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම හතර. ඊළඟට භූත දේව පජාපති බ්‍රහ්ම ආභාසර සුභකින්න වේ අපල අභිභූ කියන සත්ත්ව කොට්ඨාස 8. ඊළඟට එතනම 12ක් තියෙනුනේ. ඊළඟට තියෙනවා ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥානා සංඥායතන කියන ඒ අරූප தত্ত্ব ඒ හතර. ඊළඟට කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතර. දුටුව, ඇසුන, දැනුන. අන්තිමට කියවෙනවා ඒකත්ව, නානත්ව, සබ්බ නිබ්බාන කියන ප්‍රඥාප්ති හතර. ওই විදිහට 24ක් මෙතන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. ඒ එක එකක් පිළිබඳව අන්න අර කියාපු කොටස්, අපි දැන් කියමු කොටස් තුනක් දක්වන විවිධාකල්ප විග්‍රහ කරනවා. ඔන්න අපි එකක් නිදර්ශනයක් ගත්තහම මේ පිනතට ඒ අනුව සලකා ගන්න පුළුවන්. දැන් මුලටම අපි කිව්වනේ මේ 24න් පළමුවෙන් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මහා භූත ධර්ම හතර බව. එයින් පඨවි, ඔන්න පඨවිය ගැන සාමාන්‍ය ධර්මය නොදත් පෘථග්ජනයා ඒ පඨවි ගැන හිතන ආකාරය, පඨවි පිළිබඳව මේ විදිහටයි දක්වන්නේ. ඒ පෘථග්ජනයා පඨවින් පඨවිතෝ සංජානාති. පෘථිවිය හැටියට හඳුන ගන්නවා. අර මුවා වතුර හඳුන ගත්තා වගේ. එහෙම හිතා ගන්න. පඨවින් පඨවිතෝ සංජානාති. පෘථිවියයි හඳුනා ගන්නවා. පඨවින් පඨවිතෝ සංඤත්වා, ඒ හැඳිනීම සංඥාව තුලින් ඒ පඨවි සංඥාව ඇති කරගෙන ඊළාට මොකද්ද කරන්නේ? පඨවින් මඤ්ඤති. ආන්න මඤ්ඤණවාදන. පඨවියයයි හඟි. එහෙම නැත්නම් පඨවියයයි මඤ්ඤණා කරා. මාණයෙන් හිතාගනි. පඨවින් මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පෘථිවියෙහි යයි හඟි. පඨවිතෝ මඤ්ඤති. පෘථිවියෙන් යයි හඟි. පඨවින් මේති මඤ්ඤති. පෘථිවිය මගේ යයි හඟි. පඨවින් අභිනන්දති. පෘථිවිය පිළිබඳව සතුටු වෙයි. ඊළඟට බුදුරජාණන් ශ්‍රී ප්‍රකාශෙන් පංකිස හේතු. මොකද එහෙම හේතුව? අපරිඥාතං තස්සාති වදාමි. මේ පෘථග්ජනයා යථා අවබෝධය නැති නිසා, පිරිසිඳ දැනගත්තු නැති නිසා එහෙම කරන්නේ. ඔන්න එතකොට පෘථග්ජනයාගේ ආකල්පය. ඔන්න ඊළඟට සීක පුද්ගලයා පිළිබඳව මෙහෙම ප්‍රකාශ කරා. සීක කියන්නේ රහත්ුනි නැති ආර්ය පුද්ගලයා, රහත් බව සඳහා හික්මෙන ඒ පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ පඨවින් පඨවිතෝ අභිජානාති. සංජානාති නෙවෙයි, අභිජානාති. මොකද මාර්ගඵල අවබෝධය තුලින් සත්‍ය අවබෝධයක් මොහොතකට හරි ලැබුණා. මහා අන්ධ ඝනාන්ධකාර රාත්‍රියක විදුලි ගැටීම තුලින් යමක් දකින්න වගේ නිවන දුටුව යන්තමට. ඒක තුලින් යම් අවබෝධයක් ආව සංඥාවට වඩා ඉහළ. මේකයි යථා තත්ත්වය කියලා අභිජානාති. හැබැයි සම්පූර්ණ පූර්ණ අවබෝධය අවිල්ල නැහැ. ඉතින් මෙහෙමයි කියන්නේ පඨවින් පඨවිතෝ අභිජානාති, පඨවින් පඨවිතෝ අභිඥාය, පඨවින් ඔන්න අමුතු වචනයක් තියෙනවා. පඨවින් මාමඤ්ඤි. පඨවින් මාමඤ්ඤි. පඨවියා මාමඤ්ඤි. පඨවිතෝ මාමඤ්ඤි. පඨවින් මා අභිනන්දි. ඔන්න ඔය විදිහේ මා කියන වචනයක් යොදනවා. ඕක අටුවාවට ලොකු ගැටලුවක්. මොකද මේ මා කියලා කියන්නේ? මේක නමුත් පැහැදිලි කාරණයක්. මා කියන නිපාතයේ පාලි භාෂාවේ දෙන්නේ ප්‍රතිෂේධාර්ථය. ඒ කියන්නේ වැළැක්වීම අර්ථයෙන්. ඔය මේ පිනතුන් තහලා තියෙන මා නිවත්ත අභික්කම කියලා කියන්නේ. නොනැවත ඉදිරියට යව්. අන්න මොකට හරි කරන්න එපා කියන එකට මා කියලා කියනවා. එතකොට මෙතන මේක තෝරුම් ගන්න බෑ අටුවාව. අටුවාව කියනවා මේක ආර්ය පුද්ගලයා මඤ්ඤණා නොකරනවත් නෙවෙයි කරනවත් නෙවෙයි. එහෙම නෙමෙයි මෙතන ගන්න තියෙන්නේ. මේ ආර්ය පුද්ගලයා සීක කියලා හඳුන්වන්නේ හික්මෙන තැනත්තේ. එතකොට හික්මීමට අදාළ ඒ තැන ඒ ආර්ය පුද්ගලයා නිරන්තරයෙන් හිතට ඉදිරිපත් කරගන්නවා සංඥාමෙන් මිදුණ නමුත් අභිඥාවෙන් අභිඥාව ලබාගෙන ඇති නමුත් පරිඥාව කියලා කියන පිරිසිදු දැනීම තාම ලැබිලා නැහැ. ඒ සඳහා හික්මෙන නිසා නිතර මතක් කරගන්න වෙන හික්මෙන සිද්ධ වෙනවා අර අභිඥාවට අනුව මඤ්ඤණා නොකරන්න. ඒක නිසා තමයි පඨවි මාමඤ්ඤ කියන්නේ ප්‍රතිවියයි නොහඟුව ප්‍රතිවියයි කල්පනා නොකරව කියලා තමන්ටම කියා ගන්නවා වගේ මාමා පඨවි මාමන්. ඒ වගේම පෘථිවියෙහියයි නොහඟුව පෘථිවියෙන් යයි නොහඟුව පඨවි මා අභිනන්දි පෘථිවිය පිළිබඳ සතුටක් ඇති නොකරගන්න උත්සාහ කරනවා. අන්නේ දක්වල අන්තිමට මොකද හේතුව? පරිඤ්ඤයං තස්සාති වදාමි. මොකද ඔහු විසින් පිළිසිඳ දත යුතු නිසා තව ඉදිරියට කරන්න තියෙන නිසා. ඔන්න එතකොට ඒ ආර්ය පුද්ගලයා පිළිබඳව. ඔන්න ඊළඟට අපි කිව්වා රහතන් වහන්සේගේ ආකල්පයත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආකල්පයත් ඒක සමානයි. මෙහෙමයි තියෙන්නේ. අපි හිතමු රහතන් වහන්සේ කියන්නේ මෙහෙම. පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් නමඤ්ඤති. පඨවියා නමඤ්ඤති. පඨවිතෝ නමඤ්ඤති. පඨවින් මේති නමඤ්ඤති. පඨවින් නාභිනන්දති. පඨවින් නාභිනන්දති. ඒ කියන්නේ රහතන් වහන්සේත් බුදුරජාන් වහන්සේත් අර කියාපු පඨවි කියන සංකල්පය පිළිබඳව අනුගමනය කරන්නේ මේ විදිහටයි. හිතට ඒක උන්වහන්සේගේ වැටෙන්නේ ඒ පිළිබඳව අභිඥා වශයෙන් එක තේරුම් අරගෙන තියෙන නිසා ඒවායේ ශූන්‍යත්වය පඨවිය පඨවිය යයි මඤ්ඤණා කරන්නේ නැහැ. පෘථිවියෙහි යයි මඤ්ඤණා කරන්නේ නැහැ. පෘථිවියෙන් යයි මඤ්ඤණා කරන්නේ. පෘථිවිය මගේ කියලා මඤ්ඤණා කරන්නේ. පෘථිවිය පිළිබඳ සතුටු ඇති කරගන්නේ. ඔන්න එතකොට ඒ අනුව හිතා ගන්න මේ එක් දැන් අපි කියවන 24ක් තියෙනකල මේ එක් මඤ්ඤණා පිළිබඳව අර විදිහටයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒ අන්තිමට කියනවා ඒ දේශනාව ඉවර වෙන්නේ මෙහෙමයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන විශේෂයෙන් දක්වන්නේ උන්වහන්සේ තමයි මේ ධර්මයේ හෙළි කළ දුන්නේ. ඒක නිසා මේ විදිහට දක්වන්න හේතුව බුදුරජාණන් වහන්සේ අන්තිමට ප්‍රකාශ කරනවා. නන්දි දුක්ඛස්ස මූලංති විදිත්වා භවා ජාති භූතස්ස ජරා මරණ. දුකට මුල නන්දි. නන්දි නම් වූ සතුට වීමයි. ඒක නිසා යර එකෙක් කිසිම සංකල්පයක් පිළිබඳව අභිනන්දනයක් නොකරන්නේ. නන්දි දුක්ඛස්ස මූලං සතුට වීම තුල සතුට වීම තමයි දුකේ මුල. මොකද සතුට වීම තුල තමයි භවයක් හැදෙන්නේ. ඒ භවය අර කියාපු විදිහට අංශේ බවට පරිවර්තනය වෙනවා. ඒක දුකට මුලයි. ඒ නිසා භවා ජාති ඒ නිසාම උපත ජරා මරණ ඔක්කොම එන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ සූත්‍රයේ දැන් අපි ටිකකට මේ පින්නොතන්ට තේරෙන අතමිට ගත්තොත් ටිකකට හිතා ගන්න අර මුවා පිළිබඳ උපමාව අපි නිතර කතා කරලා තියෙනවනේ. මුවාට පෙනෙන අර ඒ දර්ශනීය මුවා වතුරේ කියලා හිතාගෙන ඒ ඔස්සේ දුවනවා. නමුත් යම් කිසි කෙනෙකුට ටිකකට හිතුණා නම් මේක වතුර නොවේයි මේ යම් කිසි කාලගුණික හේතුවක් නිසා අර මිරිඟුව දැක්කත් වතුරේ කියලා හිතුණත් වතුර නම් වෙන්න බෑ. අන්න ඒ විදිහට හික්මෙනවා. නමුත් අර සම්පූර්ණ පරිඥාව ඇති කෙනා අරමවත් හිතන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම දන්නවා ඒ ආකාරයෙන්. ඔය කෙටි උපමේ නිදර්ශනය දැක්ුවේ. ඉතින් කොහොම හරි අටුවාව මේ ඔක්කොම පටලවාගෙන අටුවාව කල්පනා කරනවා. අන්න අර මාමඤ්ඤ කියන එක තේරුම් ගන්න බැරුව මේ දෙකට අතරේ කියලා කිව්වා. අපි කිව්වේ ඒකෙන් මේ හික්මීමේ කොටස. ඊළඟට තවත් පටලැවිල්ලක් හැදිනවා. මේ සංකල්ප 24 අගටම තියෙන නිබ්බාන කියලා එක. අන්න ඒක තේරුම් කරන්න ගියාම තමයි ලොකු පටලැවිල්ලකට වැටෙන්නේ. ඇයි මේ නිබ්බාන නෙමේ මේ නිබ්බාන එක සතුටු වෙන්න බැරි නම් අපි කොහොමද නිවන් දකින්නේ? එතකොට ඔන්න ප්‍රශ්නයක් එනවා. ඒක නිසා අටුවාචාරින් වහන්සේලා කියනවා මෙතන මේ කියවෙන නිබ්බානේ මේ අපේ නිවන නෙවෙයි අන්‍යාගමිකින්ගේ නිවන. ඔහොම කියලා මේ බුදුරජාණන් වහන්සේ මුළු මහත් භාෂා ව්‍යවහාරයට මෙල්ල කළ ප්‍රහාරයෙන් නිබ්බාන කියන වචනේ බේරගන්න අටුවාචාරින් වහන්සේලා උත්සාහ කරනවා. නමුත් ඒක නිෂ්ඵල ප්‍රයත්නයක්. මොකද හේතුව නිවන කියලා නිවන පිළිබඳව මඤ්ඤණා කරන තා නිවනෙන් නිවනේහි නිවන මගේ කියලා නිවන පිළිබඳව සතුටු වෙන තා නිවන ලැබෙන්නේ නැහැ. මේක කෙනෙකුට පුදුම වෙන්න පුළුවන්. අපි මේ කවුරුත් නිවන්නේ බලාගෙන ඉන්නේ. ඉතින් නිවන ගැන සතුටු වෙන්නේ නැත්නම් මොකක් ගැන සතුටු වෙන්නේ? ඕකම තමයි අටුව ආචාරින්ටත් ප්‍රශ්නේ. නමුත් මෙතන තාමත්ම ගැඹුරු කාරණයක් තියෙනවා භාෂා ව්‍යවහාරය පිළිබඳව. ඒක ටිකක් තේරුම් කරන්න අපි නිදර්ශනයක් දෙමු ශාසන ඉතිහාසයෙන්. මේ පිනතුන්ට කලින්ත් අපි අවස්ථාවක යම් ප්‍රමාණයකට දේශනාවකදී විග්‍රහ කළා. ශාසනීය වාර්තාගත වෙලි කාරණයක් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ ප්‍රථම සංගායන අවස්ථාව එනකොට ධර්ම විනය සංගායනා කරන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500 නමක් තෝරා ගැනීමේදී ලොකු ගැටලුවකට මුහුණ පාන සිද්ධ වුණා. මොකද මේ ධර්මයේ විනය හොඳට ධර්මයේ ඔක්කොම කටපාඩම් කරගෙන තියෙන ආනන්ද සාමණේර තමයි තාම රහත් වෙලා නැහැ. ඒක නිසා 499 නමක් තෝරගත්තා. ගැටලුවක් තියෙනවා ආනන්ද හාමුදුරුව නොගෙනත් බෑ, ගන්න අරගෙනත් බෑ රහත් නොවී නිසා. ඊට අන්තිමේදී කොහොම හරි අගතියට යන්නේ නැහැ කියලා තෝරගත්තා. නමුත් මෙහෙමයි සඳහන් වෙන්නේ පොතපත. සංගායනාට කලින් දවසේ රහතන් වහන්සේලා උනානන්ද සාමණේරට කිව්වලු, ඇවැත්නි දැන් හෙටයි අපේ සංගායනාව. ඉතින් රහත් නොවී සංගායනාවට යන්නක හොඳ නැහැ. ඒක නිසා අප්‍රමාද වන්න කියලා. ඉතින් ආනන්ද සාමණේරත් දැන් මේ පින්දනත හිතුනොත් ටික අපි හිතමු දැන් මේ විභාගේ ළඟයි කියලා. හෙට විභාගය කිව්වහම කොහමද? දන්නවනේ ඒවට මේ විභාග පාස් කරපු පින්නතුන් දන්නව ඇතිනේ සමහර විට ඒවට දඟලපු හැටි. අන්න ඒ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේත් දැඩිව වීරිය අදිෂ්ඨාන කරගෙන, කායගත සත්‍ය අදිෂ්ඨාන කරගෙන එතන කියවෙන්නේ රැයේ වැඩි කාලයක්ම සක්මණේ භාවනා කරමින් හිටියා. ඊළඟට මේ විදිහට සඳහන් වෙන්නේ ඒ වෙහෙස නිසා හෝ එළිවෙන යාමේ හිතුවා මම දැන් ටිකක් හැතපෙන්න ඕන කියලා. ගිහිල්ලා ඇඳේට නැමිලා පාදක ඉස්ස වුණා. කොට්ටේ තාම හිසට ආවේ නැහැ. ඒ අතරතුර සියලු කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. මේක තුල තියෙන ධර්මතාව එක එක්කෙනා එක එක විදිහට විග්‍රහ කරනවා. ආචාර්යතුමන් වහන්සේලා කියනවා දැන් මම වීර කරන වැඩි වීර සම කර ගන්න ඕන කියලා හිතුවා කියලා. එහෙම නෙවෙයි, මෙතන යම් කිසි සියුම් ධර්මතාවක් තියෙනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට නිවන පෙනුනේ සංගායනාවට ඇතුල් වීමේ සර්ටිෆිකේට් එකක් හැටියට, සහතික පත්‍රයක් හැටියට. එතකොට නිවන සර්ටිෆිකේට් එකක් අරගත්තා නේද? නිවන දෙයක් කරගත්තා. සියල්ලම අතහැරීමෙන් ලැබෙන නිවීම පෙන්눔 කරන වචනය අල්ලගත්තා නිවන. එතකොට මම නිවන් දකින්න ඕන කියන ඒ මට මදිකමක් රහත් නොවි යන එක එතනම මානිය තියෙනවා. ඊළඟට දැඩි වීරිය අදිෂ්ඨාන කර එතන උද්ධච්චය තියෙනවා. නිවන අර විදියට මඤ්ඤණා වශයෙන් දෙයක් කරගත්තා. නිවන දෙයක් කරගත්තා එතන අවිද්‍යාව. ඔන්න ඒක නිසා තමයි උන්වහන්සේට ඒ ඇත්තර වීර්ය කරලා බැරි වුණා නිවන් දකින්න. නමුත් මොකද්ද වුනේ? අර ඉරියව් හතරටනේ අදිෂ්ඨාන කර වීර්යය. සමහර විට ඇඳේ යහන්සි වුණා නම් ඒත් වීර්ය කරන්න ඉඩ තිබුණා, භාවනා කරන්න ඉඩ තිබුණා. නමුත් යම් කිසි ධර්මතාවක් අනු අර උන්වහන්සේගේ දැන් ඉරියව් අතර තියෙනවා සන්ධි කියලා එකක්. ඉරියාපත සන්ධි. ඒ ඉරියව් සන්ධි ගැන උන්වහන්සේත් කලින් හිතුවේ නැතුව ඇති. දැන් මෙතෙන්දී ඉරියව් සන්ධියේදී දන්නේම නැතුව විරාමයක් ආ තුළ උන්වහන්සේට වැටෙන්නේ නැති සමහර විට. අපොයි මම මේ මොකද්ද මේ නිවන දෙයක් කරගත්තනේ. ඒ සමහර විට සිළු මොහතක අවබෝධයෙන් නැති මේ මම මේ දඟලන්නේ මොකටද? අතහැරීමනේ නිවන කියන්නේ. අන්න ඒ අවබෝධය ආව නිසා උන්වහන්සේ ඒ අවස්ථාවේ රහත් වුණා කියන එක අපිට හිතන්න තියෙනවා. දැන් අපි සමහර වෙලාව නොයෙකුත් උපමා දක්වෝ ඒ කතාව කියනකොට මීට කලින් අවස්ථාව ඔය දැන් බොහොම හදිසියෙ ගමනක් යන කෙනෙක් හතර මං සංධියට ආවහම කොච්චර ඉක්මන් කැමති වුණත් එතෙන් ටිකක් වාහනය ටිකක් හෙමින් යවන්න සිද්ධ වෙනුනේ. හෙමින් අන්න ඒ වගේ මෙතෙන්දි ඉරියාපත සංධියේදී ආනන්ද සානන්දට විරාමයක් ලැබුණා. ඒක තුලයි අපිට හිතා ගන්න තියෙන්නේ. එතකොට අන්නේ නිවන පිළිබඳව නිවන පවා ඒ වැදින සතුටු වෙන්න දෙයක් නෙවෙයි. මම කියලා ඒක මමත්වයේ තියෙනුනේ. ඉතින් දැන් මේ කියාපු කාරණේ සමහර විට පැහැදිලි නොවෙන්න පුළුවන්. ඒකට අපි තව අර කිව්වා වගේ ගමේ ගොඩේ නිදර්ශනයක් දෙමු මේ පින්නතුන්ට. දැන් අවුරුද්ද ළඟයි නේද? දැන් ඊළඟට ඔය අවුරුදු ක්‍රීඩාවල එකක් තියෙනවා කනා කලේ බිඳීම කියලා. දන්නවනේ කනා කලේ බිඳීම. එතකොට අන්න ඒ වගේ කලයක් බිඳින්න නැතත් අපි මේ පොඩි උපමාවක් දෙනු ටිකක් ඒකට සමාන. දැන් මේ පින්නතුන් කලින් දකින්න ඇති මේ විත්තියේ යහකොනේ තියෙන නිබ්බාණං පරමං සුඛං කියලා ලස්සනට ලියලා තිනවා අපේ මේ කලාකාර මහත්තයේ. නිබ්බාණං පරමං සුඛං ඕකනේ අපේ ඉලක්කය නේද? නිබ්බාණං පරමං සුඛං. එතකොට අර බිත්තියේ තියෙන නිවන. දැන් මම මෙතන ඉන්න ඔය පොඩි උපාසක මහත්තයෙකුගේ සිල් රෙද්දෙන් ඇස් දෙක බැඳලා මේ පිරිසට බිත්තියේ දෙපැත්තට වෙන්න කියලා මෙතන ඉඳලා ඒ උපාසක උන් නැහැට යන්න පාර හරිගස්සලා මම ටිකකට හිතන්න මෙහෙම අර ඒ උපාසක මහත්තයාට මම කියනවා දැන් හැරෙන්න නිවන පැත්තට. දැන් නිවනනේ ඕන කරන්නේ. නිවන පැත්තට හැරෙන්න. හැබැයි ඇස් දැන් ඇස් වහලා තියෙන. අඩියක් ඉස්සරහට තියන්
තිව්වා.
මං කියන හැටි කරන්නත් ඕන. ඊළඟ අඩිය තිව්වා. ඊළඟ අඩිය තිව්වා. ඊළඟ අඩිය තිව්වා. ඔහොම ඔහොම තියාගෙන තියාගෙන යනවා. මම අනිත් අය බලාගෙන ඉන්නවා. දැන් ඔන්න විත්‍ය ළඟටම ආවා. මේ උපාසකුණ නැහැ දන්නේ නැහැ විත්‍ය ළඟට ආවා බව. හැබැයි මම කියනවා තවත් පියවරක් ඉස්සරහට තියන්න කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මොකද්ද එතකොට වෙන්නේ? අර උස්සපු කකුල ආපස්සට හරවන්න වෙනව නේද? මේ උපමාවක් කියන්නේ ගැඹුරින් කල්පනා කරගන්න. මේක කලයේ බින්දනවා. ඇත්ත වශයෙන්ම මේක හරියට තේරුම් ගත්තොත් අර සංස්කාරත් කලයට උපමා කරලා තියෙනවා. සංස්කාර ඒ කලයේ බින්දන්නත් පුළුවන්. සංස්කාර කලයේ බින්ද ගන්න පුළුවන්. මේ කාරණේ හරියට තේරුම් ගත්. මේ කියන්නේ අර නිබ්බාන කියන වචනය ඒක ඉලක්කය කරගත්තේ ඉලක්කය අල්ලගන්න නෙමෙයි ග්‍රහණය කරන්නේ. ඒක විනිවිද යන ඉලක්කයක්. නිබ්බාන කියන වචනේ එතකොට ඒ එතෙන්ති මඤ්ඤණාව අතහරින්න ඕන. එතෙන්ති අර හිත මඤ්ඤණාවේ මුදා ගන්න ඕන. ආපසට හැරෙනවා කියලා කියන්නේ මොකද? තව ටිකක් විග්‍රහ කරනවා නම් දැන් ඒක තමයි මීට කලින් අපි අවස්ථාවල පෙන්වලා තියෙනවා. ඔය මේ පින්නතුන්ට ඇඟිලි ගන්නපු කාරණේ තියෙනවනේ. නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඒ වායේදී ආයත් මතක් කරගත්තොත් ඒ ගැන්න ඇඟිලි පහ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මනසිකාරයේ ළඟ තමයි පස්ස තියෙන්නේ. හරි නේද? මාපට ඇඟිල්ල ළඟ නේද මේ දඹර ඇඟිල්ල තියෙන්නේ. දඹර කාර්යය තමයි පස්ස. එතකොට මේ ලොකුම ඩබරිය තියෙන්නේ මානසිකාරයත් පස්සයත් අතරේ. ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ මානසිකාරය ගැන අපි නොයෙකුත් විදිහට විග්‍රහ කරා. මේ බුදුරජාණන් වහන්සේ මේ නිවන පිළිබඳ මේ මුළු මහත් විඥාණය පිළිබඳ මායාව හෙළි කරගන්න බුදුරජාණන් වහන්සේගත්තු මැදුම් පිළිවෙත විග්‍රහ කිරීමේදී අපි පෙන්눔 කරා. ඒකටත් ලෞකික උපමාවක් අපි උපකාර කරගත්තා. දැන් සමහර නඩු තියෙනවා. මිනි මැරුම් නඩු, හොරකම් නඩු, සාධිකාරයක් නැති අවස්ථාව. එතකොට මොකද්ද කරන්නේ? විත්තිකාරයෙන්ගෙන් එක්කෙනෙකුට සමාව දීලා උසාවියේ සාධිකාරයක් කරගෙන රජයේ සාධිකාරයක් කරගෙන කතාව අහගන්නවා. අපි පෙන්눔 කර බුදුරජාණන් වහන්සේත් කළේ ඒ වගේ දෙයක්. මේ නාම ධර්ම පහෙන් මානසිකාර්ය මේ සංසාරයේ අපි අරගෙන ආවේ අයෝනිසෝ හැටියට. අයෝනිසෝ මානසිකාර්ය. ඒ අයෝනිසෝ මානසිකාර්ය තුල තමයි අර මුවාර මිරිගෝස්සේ දුවලා කවදාවත් කෙලවරක් නැහැ. අයෝනිසෝ මනසිකාරී කවදාවත් කෙලවරක් නැහැ. දුවන්න තව මීගුව වතුර වගේ පේනක ඉස්සරහට යනවා. නමුත් බුදුරජාන් වහන්සේ මේ මනසිකාරයා යෝනිසෝ කරගත්තා. මොකද යෝනිසෝ කියන්නේ? යෝනි කියන්නේ යමක් හටගන්න තැන, ප්‍රභව ස්ථානෙ. මේ පැත්තට හැරෙන්න කිව්වා. මේ පැත්තට හැරිලා. ඒකට මේ පැත්තට හැරෙනකොට මොකද්ද කරන්න වෙන්නේ? දැන් අරක මුවා වතුරේ කියලා හිතාගෙන මම වතුර බොන්න කොච්චර හොඳද වතුර මම හොඳ ලස්සනට තියෙන වතුර තියෙනවා එහෙම හිත හිතා ප්‍රපංච කර කර යනවා. මෙතෙන්දී අර යෝනිසෝ මනසිකාර්ය තුලින් යෝගාවචරය දැන් හිතන්න යෝගාවචරය කරන්නේ මොකද්ද? අර විදිය ප්‍රපංච වලින් මිදලා විතර්කත් කල්පලා හැරලා සංඥාවිනුත් මිදලා වේදනාවිනුත් මිදලා ඔන්න ස්පර්ශය ළඟට ආවට පස්සේ අන්න එතන තමයි අර විත්‍ය ඉස්සරහට ආව වගේ වෙලා මනසිකාර්ය මනසිකාරය කියන වචනේ විග්‍රහ කළ බැලුවොත් මනස කියන්නේ හිත ඇතුලේ, කාර කියන්නේ ක්‍රියාව. මනසිකාරය හිත ඇතුලේම කෙරෙන ක්‍රියාව. ඇත්ත වශයෙන්ම මේ මනසිකාරය තමයි ඔක්කොම මේ ප්ලෑන් එක ගැහුවේ සංසාරෙට. මනසිකාරය කියන්නේ හිත ඇතුලේ කෙරෙන වැඩක්. අපට ඒක තේරෙන්නේ නැහැ. හිත ඇතුලේ කෙරෙන වැඩේට උපකාර කරගන්න අරමුණ අපි ඉස්සරහට දානවා. එතකොට ඒ ටික තමයි බුද්ධ වචනේ හැටියට පළමුවෙන්ම අපි මේ කවුරුත් ධම්මපදයේ කියවලා තියෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. ලෝකයා හිතන්නේ අනිත් පැත්තේට. ලෝකයාගේ ධම්මපදයක් ලියුවනම් ලියන්නේ ධම්ම පුබ්බංගමෝ මනෝ. ධර්මයේ ඉස්සෙල්ලා දේ ඉස්සරහ තියෙන්නේ මනස පස්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා මනෝ පුබ්බංගමා ධම්මා මනෝමය කියලා කිව්වා. මනසින්මයි මේ දේ හදාගත්තේ. අන්න මනසින්ම හදාගත්තු දෙයක් බව ආනන්ද හාමුදුරන්ට වැටහුණා. මේ නිවන කියන වචනය ඒක මේ ඉලක්කයක් පමණයි, සංකේතයක් පමණයි. නිවන කියන එක සංකේතයක් පමණයි. සියල්ල අතහැරීම. දැන් බලන්න නිවන කියන එකට තවත් වචන රාශියක් මේ පිනතුන් අහලා තියෙනවානේ. අපේ නිවන දේශනා සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේක එක වචනයක් ගත්තත් ඇති. සබ්බ සංඛාර සමත කියන්නේ සියලු සංස්කාර සංසිඳ වීම. එතකොට අතන තියෙන සංස්කාරයක් නේ. මම දැන් කොහොම හරි මේ සහතික පත්‍රය අරගෙන යන්නපාය කවුන්සලෙට යන්න ඕනේ කියලා හිතෙනවා. එතන සංස්කාරය. එතකොට සියලු සංස්කාරය අතහැරියේ නෑනේ. සබ්බූපදී පරිනිස්සග්ගෝ. මේ මගේ පංචපාදානස්කන්ධය මම අරගෙන ගිහිල්ලා අතන වාඩි කර යන්න ඕනේ කියලා. එතන උපදී අතහැරියේ නෑ. ඔන්න ඔය විදිහට කණ්ණාවත් අතහැරියේ නෑනේ. ඒ යන්නේ ඒක නිසා අපිට හිතා ගන්න තියෙන්නේ නිවන කියන වචනය තියෙන්නේ තියන මතහැරින් ලැබෙන නිවීමහ ගුණ පදයක් පමණයි. නමුත් ලෝකයා එක ග්‍රහණය කරනවා ඒක වචනයක් නිසා. අන්න ඒකයි අපි කිව්වේ භාෂා ව්‍යවහාරයේ තියෙන මුලාව තුලයි ලෝකයා ජීවත් වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කදිමට පෙන්ලා දීලා තියෙනවා. නමුත් අපි ආචාර්යින් වහන්සේලා ඇතුළු අපිට කියන්න සිද්ධ වෙනවා මේ මුනුමහත් මේ බෞද්ධ නිකායන් රාශියක්ම මේ ඒ භාෂාවේ පිළිබඳ මේ බුදුරජාණන් වහන්සේ දක්වපු ඒ පුදුමාන්තමේ දර්ශනය තේරුම් නොගැනීම නිසා අන්න අර මුලාවට වැටිලා ආයිත් අර ආත්ම පාරි ගිහිල්ලා තියෙනවා. නමුත් මෙතන අපි පෙන්වුවා එතකොට ඔන්න මානසිකාරේ එතකොට මනසේ අරමුණ දෙයයි. මෙතෙන්දී මනසට එන අරමුණ නිබ්බාන. ඒ නිවනත් මේක වචනයක් පමණයි කියලා ඒ අවබෝධයේ එක්කම මොකද්ද වෙන්නේ? මනෝ විඥානයක ඉඳා බහිනු. අපි කිව්වා විඥානය කියලා කියන්නේ දෙකක් වෙන් කර දැනීමයි කියලා. කොහොමද දෙකක් වෙන් කරගන්නේ? මේක මනසින්ම හදාගත්තා නම්. මනසින්ම හදාගත්තයි කියන එක ප්‍රත්‍යක්ෂ අවබෝධය එනවත් එක්කම වෙන් කරගන්න බැරි අවස්ථාවක් එනවා. විඥානය එතනම නිරුද්ධ. තේරුම් ගන්න බලන්න මේ පින්නතුන්, විඥානය කියලා කියන්නේ දෙකක් වෙන් කිරීමනේ. ඇසත් රූපයත් වෙන් කරගත්තු තැනනේ මුවාට අතන වතුර පේන්නේ. මෙතන මම වතන වතුර, මෙතන පරතරය. අයිත් තියෙන්නේ දෙකයි මැදයි කතාවට, දෙකොණයි මැදයි කතාවට. දෙකොණක් ඇති තැනක් තමයි මැදක් තියෙන්නේ. මෙතන මම වතුර අතන මේ පරතරය ගෙව්වට පස්සේ මට වතුර ගන්න පුළුවන්, වතුරට ලං වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ලෝකයා හිතන්නේ. අරමුණ ඉස්සරහට දාන, අරමුණ ඉස්සරහට දාන, ඉස්සරහට දාලා මෙතන මම අතන අරමුණ. ඔන්න ලෝකයාගේ චින්තනය. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ විදිහට ඒ චින්තනය නෙමෙයි මෙතන තියෙන්නේ. මේ මඤ්ඤණාව තුල, මඤ්ඤණාව කියන්නේ අරක දෙයක් කරගත්තා, පඨවි දෙයක් කරගත්තා. පඨවි ආපෝ තේජෝ පමණක් නෙවෙයි. ඒ මහා සබ්බධම්ම මූලපරියාය සූත් ඒ ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ අන්තිමට දැන් අපි කිව්වනේ 24ක් තියෙනවා. එක ප්‍රඥප්තියක්වත් දේව භූත පජාපති දැන් අර බ්‍රහ්මයෝ පමා නිත්‍ය කියලා හිතාගත්තු බක බ්‍රහ්මයාට අන්තිමට මෙල්ල කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒගොල්ලෝ දීර්ඝ කාලයක් හිටිපමණින් ඒගොල්ලෝ මාන්නින් නැති කරගත්ත අපි සදාකාලිකය කියලා. ඊළඟට ඒ සත්‍ය කොටස්, ඊළඟට දිත්ත සුත මුත විඤ්ඤාත බාහ්‍ය සූත්‍රයේ ගැන මේ පිනතුන් අහලා තියෙනවා. බාහ්‍ය දාරු චීහෙ තාපසතුමා ඒක ඒ ඉක්මීම හරි වේගයෙන්ම කළා. දිටුවේ දුටු මතින් නැවතුණා. නමුත් අපි දුටුව පුටුවක් කරගන්නවා. දුටුවෙන් නැවතින්නේ නැහැ, ඒක පුටුවක්. අපිට ඉඳ ගන්න පුළුවන්. අන්න ඒ වගේ අරකට ඇසුන මත නැවතින එක සංගීතයක් නේ, හොඳ සංගීතයක්. අන්න එහෙම අපි දෙයක් කරගන්නවා. ඔන්න ඒ දෙයක් කර ගැනීම තුලයි සංසාරේ නැදෙන්නේ. ඒ දෙයක් කරගත්තු හැටියෙම අනිත්‍යතා දිය රැලිවලට වැටිලා ඊළඟට ඒක අංශේ බවට පරි. උතනමයි සංසාරයේ ශෝකාන්ත නාට්‍ය, භවයේ ශෝකාන්ත නාට්‍ය උකයි. දෙයක් නැහැ හැටිය, දෙයක් කරගත්තු හැටිය ඒක අන්තයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒකයි අපි කිව්වේ මේ අර නාසිසග්ගේ ප්‍රේමජවනිකා වගේ මේ සංසාරේ අපි කරලා තියෙන ආත්මස්නේහයෙන් අවසාන මොහොතේ අපි අල්ලගන්නවා. මොකක් හරි අල්ලගන්නවා. ඒකම තමයි ඊළඟට මව කුසක අර විදෙන්න ආයිත් නාම රූප විඥාන පටලවිල්ල යනවා. චෝයිඩින්ග කියන්නා මේ කරේ. ඉතින් ඊළඟට ඕන කෙනෙකුට ආයිත් අහන්න පුළුවන්. හැබැයි ඉතින් නිවන ගැන සතුටු වෙන්න බැරි නම් මේක මොන නිවනක්ද? නිවනක් වැඩක් නැහැ වගේ පේනවනේ. නිවනත් ලබා මෙච්චරත් ලබාගෙන ඉතත් එක ගැන සතුටු වෙන්න බැරි නම් මොකද්ද මේක ඇති වැඩේ කියලා හිතන්න පුළුවන්. අපි විතරක් නෙවෙයි අර කකුද්ද කියන දේව පුත්‍රයෙකුත් එහෙම හිතුව බව අපට පේනවා. එක් සූත්‍රයක තියෙන සංයුත් සංගියේ බුදුරජාණන් වහන්සේ අංජනවනේ මිගදායේ වැඩ වාසය කරන අවස්ථාවක මහරාත්‍රියේ කකුද්ද කියලා දේව පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අපේක්ෂාවෙන් වැඩ ඉන්න නිසා වෙන්නේ නැති ඇහුවා. නන්දසි සමන මහන ඔබ සතුටු වන්නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ආන කිං ලද්දාවත මොකක් ලබා ගත්තටද? ඊළඟට ආන තේනයි සමන සෝජසි. එහෙනම් මහන ඔබ දුක් වෙනද? දුක් වෙනවද? කිං ජීතාවස මොකද නැති වුනේ? තේනයි සමන නේව නන්දසින සෝජසි. එහෙනම් මහන ඔබ සතුටු වෙන්නේත් නැහැ, දුක් වෙන්නේත් නැහැ. එහෙමයි කියලා කිව්වා. ඔන්න ඊළාට ධාතා පෙළක් එක්කම යනවා. අර දේවතාවා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ මේ සිටින්නේ මේ සසර ගැන මේ පරිද්ද ගැන කලකිරීම කියලා. අරතියකින්ද මෙහෙම ඉන්නේ? සතුටක්වත් දුකක්වත් නැතුව. එතකොට බුදුරජාණන් වහන්සේ කියේ හොඳ වටිනා ධාතාව ප්‍රකාශ කරනවා. අගජාතස්ස වේනන්දි නන්දි ජාතස්ස වේයඝං අනන්දින් අනිගෝ බික්කෝ එවං ජානාහි ආවුසෝ. අගජාතස්ස වේනන්දි දුකටපත් වූ කෙනාටයි සතුටින් වැඩක් ඇත්තේ. සතුටටපත් වූ කෙනාටයි දුක තියෙන්නේ. නමුත් භික්ෂුව නන්දි අග කියන දුක සතුට දෙකෙන්ම නිදහස් වුණු උපේක්ෂා උපේක්ෂාසුවේ. ඒක නිසා තමයි දැන් මේ පිනතු ගොතිකුත් අහලා තියෙනවා නිවන අවේදිත සුඛයක් කියලා කියන්නේ. මොකද වේදනා තුනම බුදුරජාණන් වහන්සේ දක්වන එක දුකක් හැටියට. ඒක නිසා දැන් ඒඩින්ගෙන් අනිත් හරි හිතා ගන්න. එතකොට මේ නිවන කියන එක අර වගේ අල්ලගන්න දෙයක් නෙවෙයි. නමුත් ඒක ඉලක්කයක් හැටියට. ඉලක්කය මේක අල්ලගන්න ඉලක්කයක් නෙවෙයි. ඒක සඳහා වීරිය දැරීම තුලින් අන්තිමට අන්තිම අවස්ථාවේ උඩු යටු කිරුමීමක් වගේ වෙනවා. උඩු යටි කිරුමීමක් වගේ වෙන අවසාන අවබෝධය. ඒකට කියනවා දැන් ඒක නිසා තමයි අනාගාමී පුද්ගලයන් සඳුන්වන්නේ ධම්ම රාග ධම්ම නන්දි කියන එක තියෙනවා. ඒ නිවන කියන එකයි තමයි හිතේ බලපවත්. නමුත් ඒකටත් ඇල්මක් තියෙනවා. ඒක නිසා තමයි සියලු දුක් කෙලවගෙන නොකර ඊළඟට සුද්ධාවාස වල උත්පත්තිය ළමන්නේ. තේනේම ධම්ම රාගෙන තාය ධම්ම නන්දිය. ඒ ධම්ම රාග ධම්ම නන්දි කියන එකයි අන්තිමට අතහරින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තියෙනවා ආජානන්තේහි ධම්මාපි. දැන් මේ සින්නතුන් සමි කොටිකුත් අහලත් ඇති. මේ ධර්මය උපමා කළ තියෙන්නේ නිත්තරණත්ථය නෝඝණත්ථය පෞරකට උපමා කළ තියෙනවා. ඊතර වීම සඳහා මිසක් ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. ඒ වගේම ප්‍රකාශ කළ තියෙනවා ආජානන්තයි ඉතේහි භික්කවේ ධම්මාපි වෝ පහතබ්බා පගේව ධම්මා. ධර්මය හරියට තේරුම් ගත්තනම් ධර්මයට අතහරින්න ඕන. අධර්මයේ පමණක් නෙවෙයි. අන්න එතකොට ධර්මයට අදද්දයක් තමයි නිබ්බාන කියන්නේ. ඒකත් යම් වෙලාවක අතහරින්න සිද්ධ වෙනවා. මොකද මේකේ ප්‍රායෝගික අර්ථයක් සඳහා විතරයි මේ භාෂාව පාවිච්චි කරන්නේ. ග්‍රහණය කිරීමට සඳහා නෙවෙයි. අන්න ඒක ග්‍රහණය කර හැටි එතන අමාරුවට වැටෙනවා. ඔන්න ඔය ඩිංගා එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. ඉතින් අපි මේ නොයෙකුත් ප්‍රමාවලින් කියව කතන්තරේ තුල තවත් ගැඹුරක් තියෙනවා. සූත්‍ර අතර දකින්න ලැබෙනවා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ නැති වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ලොකු තැනක් ලැබිච්ච බව පේනවා. රහත් වෙච්ච මෙහෙණින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා තමන්ගේ රහත් බව ප්‍රකාශ කරන්නේ ආනන්ද හාමුදුරුවෝ ළඟ. ඒක නිසා ආනන්ද හාමුදුරුවෝ දේශනා කළ විශේෂ සුදුත්‍යක් තියෙනවා ගෝසිතාරාමේදී. තමන්ගේ සංඝයා වහන්සේලාට හිතවත් සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා මෙහෙම යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් තමන්ගේ රහත් බව ඇවිල්ලා මා ඉදිරියේ ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන්නේ අංග හතරකින් එකකින්. චතුහියංගි අංග මෙන්න මෙහෙමයි දක්වන්නේ. ඒ භික්ෂුව භික්ෂුණිය මෙන්න මේ විදිහට එක්ක ඒ ප්‍රතිපදාවේ ගිහිල්ලා තියෙනවා. සමත පුබ්බංගමං විපස්සනං භාවි. ඔන්න පළවෙනි එක. සමතයේ පෙරටුගෙනගෙන විපස්සනා වඩනවා. එහෙම විපස්සනා වඩාගෙන යනකොට යම් වෙලාවක අර මාර්ගය අලෝකතර මාර්ගය පහළ වෙනවා. ඒක දියුණු කර ගැනීම තුළින් අසංයෝජන ප්‍රහීණ කළා රහත් වෙනවා. අනුසය නැති කළා රහත් වෙනවා. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය විපස්සනා පුබ්බංගමං සමතං භාවේති. විපස්සනා පෙරටු කරගෙන සමතය වඩනවා. එහෙම කරගෙන යනකොට ඇතැම් භික්ෂුවකට හෝ භික්ෂුණියකට යම් අවස්ථාවක අර ආනුෂය සංයෝජන ආදී ගෙවා දාන්න පුළුවන්. තුන්වෙනිව දක්වන්නේ යුගනද්ද ක්‍රමය. සමතංච විපස්සනංච යුගනද්දම් භාවේ. සමතයත් විපස්සනත් එක සැරේට එකට වඩනවා. එහෙම වඩලත් අර විදියට ගන්න. ඔන්න දැන් හතරවෙනි එක කියන්නේ මේ විශේෂම කාරණේ. හතරවෙනිව දක්වන අමුතුම දෙයක්. ඒක බොහෝ දිනාට දැන් ගැටලුවක් වෙච්ච එකක්. ඒක අමුතු මේ විදියට දක්වන්නේ ඔන්න යම් කිසි භික්ෂුවකට කගේ හිත ධම්මුද්ධච්ච විග්ඝහිත මානසං හෝති. අමුතු වචනයක් එතන කියන්නේ. යම් කිසි භික්ෂුවකට ධම්මුද්ධච්ච විග්ඝහිතං මානසං හෝති. ඒ භික්ෂුවගේ හිත සිතිවිලි වලින් උද්ධච්චයට ගිහිල්ලා එතන මහා විග්‍රහ තත්ත්වයක් ඇති වෙලා හිතක් තියෙනවා. නමුත් ඊළඟට හෝති කෝසෝ සමයෝ. නමුත් යම් වෙලාවක් තියෙනවා ඒ භික්ෂුවට හිත තැන්පත් වෙනවා, සංසිඳෙනවා, සමාධිගත වෙනවා. අන්න එතකොට මේ මාර්ගයේ පහළ වෙනවා. මේ මාර්ගය දිනු කරගෙන ගිහිල්ලා අරහත්ත්වයටපත් වෙනවා. මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේ දක්වන්නේ නැත්තේ තමන්ගේ ප්‍රත්‍යක්ෂය. ඉච්චරයි යන්නේ. තමන් අද්දුටුවා අමුතු ක්‍රමයක්. සාමාන්‍ය රීතිය සමතේ පෙරටු කරගෙන විපස්සනා වඩනවා. විපස්සනා පෙරටු කරගෙන සමතේ වඩනවා. එහෙම නැත්නම් මේ දෙකම එකට වඩනවා. මේක බොහෝ දිනාට ගැටලුවක්. මෙතන මේ අපිට හිතන්න තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේ තමන්ගේ අත්දැකීම තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්ත මෙහිමත් අවස්ථාවක්. මොකද අන්න අර ඒ උද්ධච්ච කම නිසා, නිවනට දැඩි ඕනකම නිසා අනිත් ඔක්කොම සම්පූර්ණයි. නමුත් ඒ ටික අඩු. ඒ ටික යම් වෙලාවක, ඒක අහවල වෙලාවක කියලා නෑ, යම් වෙලාවක හිත සමාධිමත් වෙනවා, තැන්පත් වෙනවා. අන්න එතකොට මාර්ගය පහදනවා. ඕකෙන් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ ධර්මයේ ගැඹුර. මේ එක එක මේවන තීරුව නිසා තමයි අපි මෙච්චර තීරුම් කරන්නේ. මොකද නිවන පිළිබඳව මහා විකෘත මති මතාන්තර දෘෂ්ටි රාශියක් මේ ලෝකයේ පවතිනවා. ඇත්ත වශයෙන්ම මට සමහර වෙලාවට කියන්න සිද්ධ වෙනවා, බුද්ධ කාලයේ හිටිය බමුණන් දැනගෙන හිටිය බුදුරජාණන් වහන්සේ මොනවද කතා කරන්න කියලා. මේ කාලේ ඉන්න මිනිස්සු මේ සමහර විට මම කියන්න ඕනේ නෑ, බොහෝ දිනකටත් වැඩි. මොකද බමුණන් හරියාකාරම දැනගත්ත කිසිසේත් බුදුරජාණන් වහන්සේ භවයට ආවඩන විදිය දෙයක් නෙවෙයි මේ නිවන දැක්වීම. භව නිරෝධය. භව නිරෝධය බමුණන්ට පෙන්වන්නේ උච්ඡේදයක් හැටියට. එතනයි වැරද්ද. උච්ඡේදයක් නෙවෙයි, උච්ඡේද වෙන්න ආත්මයක් නෑනේ. ආත්මයක් නෑනේ. ආත්මයක් තියෙනවා නම් උච්ඡේද වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මෙච්චරයි. මම එදත් කිව්වේ, අදත් කිව්වේ දුකක් සහ දුකෙහි නිරෝධයක් පමණයි. දුක්ඛං චේව පඤ්ඤපේමි දුක්ඛස්ස ච නිරෝධං. ඉතින් මෙන්න මේ අපි කාරණේ කිව්වා මේ අන්තිමටම ඉතිරි වෙන්නේ තියෙන අස්මි කියන වෙමි කියන භවය පිළිබඳ මූලික ප්‍රස්තුතිය තමයි අන්තිමට හක් කරන්න වෙන්නේ. ඒකේ සියුම් බව, ඒ අනාගාමී භවයේ අනාගාමී තත්ත්වයේ ඉඳලා රහත් භව දක්වා යන ගමනේ සියුම් බව ප්‍රකාශ කරන වටිනා සූත්‍රයක් සංයුත් සංගී කන්ත සංයුත්තේ තිබෙනවා. කලින් අවස්ථාවකත් මේ පිණිවිත සමහර විට කියන්නත් ඇති. ඒක හේමක සූත්‍රයේ නමින් හඳුන්වන්නේ. ඒක මෙන්න මෙහෙම සිද්ධියක් සඳහන් වෙනවා. ස්ථවිර භික්ෂුන් වහන්සේලා වගේ ඝෝෂිතාරාමේ වැඩ වාසය කරා. කොසඹෑනුවරම බදිරිකාරාමේ හිටියා හේමක කියලා ස්වාමීන් වහන්සේ නමක්, බොහොම ගිලන්ව රෝගීව. එතකොට මේ අර තෙරුන් වහන්සේලා දාසක කියන එක භික්ෂුන් නමකට පැවරුවා ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගේ සුව දුක් විමසිතාරන්න කියලා. ඔන්න දාසක භික්ෂුන් වහන්සේ ගිහිල්ලා ඇව්වාම කියනවා, ඒ කේමක ස්වාමීන් වහන්සේ මට ඉතාමත්ම අමාරුයි, බොහොම රෝගී ගිලන්ව ඉන්නේ කියලා, වේදනාව බහුලයි කියලා එම් ප්‍රකාශ කළා. ඔන්න දාසක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ස්ථවිර භික්ෂුන් වහන්සේලාට අරම කිව්වාම ඒ ස්ථවිර භික්ෂුන් වහන්සේලා කියනවා, ආයිත් අර දාසක භික්ෂුවට ගිහිල්ලා මෙන්න මේ මහන් ඇවැත්නි, මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක් තියෙනවා, මේවා පිළිබඳව ඔබ එකක් පිළිබඳවත් ඔබ මේ මගේ මේ මම වෙමි කියලා ආදි වශයෙන් දකින්නවද? ඔන්න ඉතින් දාසක භික්ෂුව ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අහුවා. එතකොට අර හේමක ස්වාමීන් වහන්සේ කියනවා, මම ඒක ස්කන්ධයක්වත් මගේ ආත්මය හැටියට දකින්නේ නැහැ. නමුත් මම රහත් වෙලත් නැහැ. ඔන්න එතකොට ඒක ඇවිල්ලා දාසක භික්ෂුව ඇවිල්ලා කිව්වහම අර තෙරුන් වහන්සේලාට ඒගොල්ලන්ට තේරුම් ගන්න බැහැ. මොකද මේ එහෙනම් රහත් වෙන්න එපා. නමුත් ඔන්න ওই විදිහට ගිහිපුව වරක්ම අර දාසක භික්ෂුව ඇව්වා අපි. යව්වා. ඔය ප්‍රශ්න අහන්න. අපි කෙටි ගැල්ල කිව්වොත් මෙහෙම කියන්න තියෙන්නේ. ඔන්න ඊළඟට අහලා අරිනවා. අහුවාම මේ හේමක ස්වාමීන් වහන්සේ කියනවා, මම එක ස්කන්ධයක්වත් ආත්මය හැටියට දකින්නේ නැහැ. නමුත් මා තුල තියෙන ඊතානත්ම සියුම් අස්මි කියන මානයක්. ඒක මේ අහවල්ලිකේ කියලා කියන්න බෑ. ඉතින් එතකොට ඒක එතෙන් දිත් අර අන්තිමට මේ නැවත ඇව්වහම මේ හේමක ස්වාමීන් වහන්සේ මේ විදිහට මට සැනිසැරි කියලා යන කරදරයක් කියලා ඔන්න හැරමිටිය මට දෙන්න කියලා හැරමිටියත් අරගෙන ගියා අර සංඝයා වහන්සේ ළඟට. ගිහිල්ලා ඔන්න කාරණේ තේරුම් කරනවා. ඒ භික්ෂුන් වහන්සේලාට, ඒ තේරුම් වහන්සේලාට මම කියාපු කාරණේ හරි, මම රහත් වෙලා නැහැ. නමුත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම එක ස්කන්ධයක්වත් මගේ කියලා දකින්නේ නැහැ. නමුත් සියුම් මා තුල තියෙනවා අස්මි කියලා මානයක්, ඡන්දයක් මා තුල තිබුණා ඉතිරි වෙලා. ඒක මට අහවල් ස්කන්ධය කියලා කියන්න බෑ. ඒ කට්ටිය අහනවා මේක රූපය පිළිබඳව ද අස්මි වෙන්නේ, ඒකක්වත් නෑ. ඔන්න ඊළඟට ඒකට උපමාවයි මෙතන වැදගත් තියෙන්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරන උපමාවක් ප්‍රකාශ කරනවා. ඇවැත්නි හරියට ඒක දැන් ඔන්න සුදු නෙළුම් මලක හෝ රතු නෙළුම් මලක හෝ මහ නෙළ මලක හෝ සුවඳ තියෙනවා. සුවඳ තියෙන බව කාරණේ කවුරුත් දන්නවා. කවුරුවත් කිව්වොත් මේ සුවඳ නෙළුම් මලේ පෙත්තෙන් එනවා කියලා, එහෙම නැත්නම් වර්ණයෙන් එනවා කියලා, එහෙම නැත්නම් රේණු වලින් එනවා කියලා, ඒ කීම හරිද කියලා අර භික්ෂුන් අර තෙරුන් වහන්සේලාගෙන් අහනවා. නෑ, එහෙනම් කොහොමද කියන්න ඕනේ? ඒක පියුමේ සුවඳේ කියනවා එකයි, ඒක මලේ සුවඳේ කියනවා දෙන්න වෙන කියන කටිය. අන්න ඒ වගේ ඔන්න ඊළාට කියනවා, මට මේ එක ස්කන්ධයක්වත් මමයි කියලා දකින්න බෑ. නමුත් මා තුල සියුම් මන්දමින් තියෙනවා වෙමි කියලා මානය කියලා ඔන්න ඊළාට තවත් උපමාවක් දෙනවා. ඊළඟට කියනවා, එහෙම මානයක් තිබුණාට ඊළඟට ඒ ඕරම් භාගිය සංයෝජන කියලා කියන අර මුල් සංයෝජන පහ බිඳපු භික්ෂුවකට ඉදිරියට තියෙන ඒ සියුම් සංයෝජනවල ඉතිරියට තියෙන සංයෝජන පහේ සියුම් බව පෙන්වන්න කරන්නේ ඔන්න ඔය මලේ උපමාවෙන්. ඔය මලේ සුවඳ පිළිබඳ එහෙම කියලා ප්‍රකාශ කරනවා. යම් අවස්ථාවක ඒ අනාගාමි භික්ෂුව නැවත නැවතත් අර පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම සලකනකොට යම් වෙලාවක් එනවා අර කියාපු අර අස්මි කියන ටිකත් ගෙවිලා යනවා කියලා ඔන්න ඊළඟට ඒකට උපමාවක් දෙනවා. දැන් ඔන්න යම් කෙනෙකුට තියෙනවා කිලිටි වස්ත්‍රයක්. ඒක රදවුන්ට දෙනවා හොදන්. රදවුන් මේක හොදනවා යම්කිසි ඒ කාලේ තිබුණු සබන් වගේ දෙයක්, ගොමත් මිශ්‍ර සමහර විට ලුණු ආදීන් යමුතු වචනේ වගේ දක් වෙනවා. ඒ වගේ ඒවා යොදලා වස්ත්‍රය පිරිසිදු කරලා ගේනවා. වස්ත්‍රය පිරිසිදු නමුත් අර ඒවා වස්ත්‍රයේ හොදන්නගත්තු ද්‍රව්‍යයේල සුවඳ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. නමුත් වස්ත්‍රයේ අයිතිකාර ස්වාමීන් මොකද කරන්නේ? සුවඳ කරඬුවක ඒ වස්ත්‍රය තැන්පත් කරලා තිබුවට පස්සේ ටිකකට පස්සේ අර හොදපු ද්‍රව්‍ය වල තියෙන ඒ අමුතු ගඳක් නැති වෙලා යනවා. අන්න ඒ වගේ යම් වෙලාවක අර අස්මි කියන එකත් අර පංච උපාදානස්කන්ධය පිළිබඳ නැවත නැවත බැලීම තුලින් ඒකත් ගෙවිලා ගිහිල්ලා ඒ මානිනුත් මිදිලා රහත් බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ සූත්‍රයේ විශේෂත්වය තියෙන්නේ මේ විවරණය දීලා ඉවර වෙනකොට ඒ අහං හිටි 69ක් රහත් උනායි. ඒක ප්‍රකාශ කළ කේමක ස්වාමීන් වහන්සේත් තමන් දේශනා කළ ඒ විවරණය තුල හිත ඇරලා අර කියාපු අස්මිමානෙ නැති කරලා රහත් වුණා කියලා සඳහන්. ඔන්න විදිහේ සියුම් දෙයක් එතන තියෙන්නේ මේ නිවන පිළිබඳ කතාන්තරේ. දිනුත් මේ පින්නතුන් සලක ගන්න භාෂා විවරය අපි උපකාර කර ගන්නවා. අපි බොහෝ විට කියන්නේ සාපේක්ෂක ප්‍රායෝගික කියන වචන දෙක යොදනවා. මධ්‍යම මෙදුම් පිළිවෙත බුදුරජාණන් වහන්සේ යෙදූ මධ්‍යම පිළිවෙත තුල මේ ඔක්කොම අහක දාන්නෙත් නැහැ. ඒ අබදා ගන්නෙත් නැහැ. ඒ වෙනුවට එකකින් එකකට එකකින් එකට උපකාර කරනවා. ඒකයි මේ මුළු මහත් නිවන් දක්වා යන ගමන ඇතැම් තමන් වල බුදුරජාණන් වහන්සේ ඇතැම් සූත්‍ර ඉවර කරන්නේ මෙහෙමයි. ඉතිකෝ භික්කවේ ධම්මාව ධම්මේ අபிසන්තෙන්ති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති අපාරා පාරංගමන. අපි දැන් කිව්වට මෙතනින් මම යනවා මෙතනින් මම එතරට යනවා කියලා මම කතාවක් නෑ අන්තිමට. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ධර්මයේ මේ ශාසනය තුල තියෙන්නේ මෙසේ මහණෙනි ධම්මාව ධම්මේ අபிසන්දෙන්ති ධර්මයෝම ධර්මයන් තුලට ගලාගෙන යනවා. ධම්මාව ධම්මේ පරිපූර්ණ ධර්මයෝම ධර්මයන් පරිපූර්ණ කරනවා. අපාරා පාරංගමනාය මෙතර ඉඳලා එතරට යන ඥාන ගමනේදී කියලා ඔන්න එතකොට ඔන්න දැන් මේ පින්වතුන්ට ගැඹුරු කාරණාත් කිහිපයක් මේක තුල මේ පටිච්චසමුප්පාදයටම අදාළයි. එතකොට මේ නාම රූප ධර්මයන් තුල තියෙන ගැඹුරේ කල්පනා කරලා බලන්න අර කිව්ව මානසිකාර්ය පිළිබඳ කතාව හිත ඇතුලේ කෙරෙන වැඩේ. ඒකට අදාළ දේවල් තමයි යන්න අර මූලපරියා සූත්‍රයේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ අනුව කල්පනා කරගෙන තමන්ගේ සම්‍යක් දෘෂ්ටි හරි ගැසගත්තේ නැත්නම් නිවන් කියලා යන්නේ වෙන පාරක. නිවන්ට යන්නේ වෙන පැත්තකට යන්නේ. අනිසාන්නේ සම්මාදීට සකස් කර ගැනීමට මේ දේශනාව උපකාර වුණා කියලා කල්පනා කරනවා. එතකොට මේ තව ඉදිරියට සමහර විට පරිසම්පා ධර්මයට අදාළ ඒ තැන් වලින් අපි කාරණා ඉදිරිපත් කරනවා. මේවා අපි කලින් ප්‍රකාශ කළ කීප වරක් ප්‍රකාශ කළා බුදුරජාණන්සේ වදාළ වචනයක් යමෙක් පරිසම්පාදේ දකිද්දී හේ ධර්මය දකි අන්න එක කල්පනා කරගෙන මේ පින්නතුන් මේ අදායිරේ නොවි මේ ධර්ම මාර්ගය ගැන හිත යොදලා මේක තව තවත් පැහැදිලි වෙන්න නම් අර කියාපු පංච උපාදානස්කන්ධය පිළිබඳව නිරන්තරයෙන් අනිත්‍යතාව සිහිපත් කරන්න ඕන. සිහිපත් කරන්න කරන්න නාම රූප ධර්ම අවබෝධයත් පැහැදිලි නම් අන්න අර කියාපු විපස්සනා ඒ මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්. මේවා කණින් අහලා ඉවත් කරන්නේ නැතුව තමන්ගේ ජීවිතයට අදාළන්තමින් පංච උපාදානස්කන්ධය කියන මේක කොහෙවත් තියෙන එකක් නෙමෙයි තමා ළඟ තියෙන එකක්. මේවා එන යන හැටි උසයබ්බිය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම දෙක නිරන්තරයෙන් බලනකොට ඔය සියුම්ව බලන්න මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියලා සියුම්ව බලන්න මේක යථා තත්ත්වේ වැටෙන්න ඕන යථා භූත අවබෝධය කියන්නේ එක. අන්න ඒක නිසා මේ ධර්ම දේශනාව තම තමන් මේ කරන බණ භාවනාවට උපකාර කරගන්න උත්සාහ කරගන්න. ඉතින් අපි මේ පින්නතුන්ට ප්‍රාර්ථනා කරනවා මේ තමන් කර මේ අද දින පිරු සීලයක් මේ තමන් කළ භාවනාවත් මේ ධර්ම දේශනාවත් උපකාර කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුල නැකිතා කික්මනේ තමන්ගේ බණ භාවනා දිනු කරගෙන සමත විපස්සනා දෙපක්ෂයම දිනු කරගෙන බලාපොරොත්තු වන උත්තමාර්ථයෙන් මේ ජීවිත උදුන් පැමිණීමටත් මේ කුසල ශක්ති මේ ධර්ම දේශනාව උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එසේම අවිචේ සිට අකිනිට අදක්වා යම් තාක් කෙනෙක් ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ කුසල සම්මෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගින තුම මා මහ නිවනේ සැනසෙත්වාගෙන ආත්මවත් ඇති කරගන්න. මේ ගාථා කියන්නේ එතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්දක පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේවනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්දක පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නංකරං දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභයා ශෝකප්පත්තාති නිශෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභයා ශෝකප්පත්තාති නිශෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාති නිදුක්ඛා භයප්පත්තාති නිභයා ශෝකප්පත්තාති නිශෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්ත්‍යා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සද්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සනිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.